ගරු නලින් බණ්ඩාර මැතුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
මම ස්තුතිවන්ත වෙනවා මුරාසුරු මන්තුමනි, අද වගේ වැදගත් දිනයක විශේෂයෙන් පාර්ලිමේන්තුවේ අර මේ අර සුනාමියකට වගේ අහුවෙලා තිබිලා හොඳ දවසක වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන. අපි එක පැත්තකින් කනගාටු වෙනවා, ඒ වගේම එක පැත්තකින් සතුටු වෙනවා මේ තත්ත්වය ගැන. කනගාටු වෙන්නේ බලයට තියෙන කෑදරකම නිසා, බල උම්මාදය නිසා, තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර නිසා, තමන්ගේ තියෙන පෞද්ගලික නඩු ගනුදෙනු විසඳ ගන්න ඕන නිසා රට මේ තත්ත්වයට පත්කිරීමට කටයුතු කරපු දේශපාලඥයෝ මේ රටේ පාලක විදිහට වැඩ කරන වීම ගැන. සතුටු වෙන්නේ අපි පක්ෂයක් විදිහට අපි යම් විදි තැනක යම් පිරිහීමක් ලක් වෙලා හිටිය. අපේ පාක්ෂිකව යම් කිසි කලකිරීමකින් හිටිය, අපෙන් ඈත්වෙලා හිටිය. ඒ සියලු පාක්ෂිකවද අපිත් එක එකතු වෙලා තියෙන. මේ වෙනස අඳුරගන්න පාක්ෂිකයන්ට අවස්ථාව දී දුන්න මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්තු තීන්දු තීරණ නිසා. ඒ වගේම අපිත් එක්ක ඉඳලා ඈත්වුණු සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන්, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කල්ලි කණ්ඩායම් අවබෝධ කරගත්තා මේ හොර රැලයි, ඊට අමතරව මේ බලයට කෑදර පිරිසෙයි අපේ අතර තියෙන වෙනස. ඒ නිසා තමම සතුටු වෙන්නේ මේ ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය අපිට දුන්නු අවස්ථාවක්, එහෙම නැත්නම් වෙස්ක බලාගත් ආශිර්වාදයක් විදිහට මම දකිනවා. මොකද අපි දන්නවා දැන් අපි ආණ්ඩුව කර කර ඉද්දි අපිට හැම පැත්තෙම චෝදනා කරා. දැන් හඳුන් නැති සහෝදරයා කිව්වා වගේ මේගොල්ලෝ බලයට පත් වුණොත් ඩොලර් එක අල්ල 150ට පල්ලෙහන් දානවා විදිහට තමයි කතා කරේ. අර ආර්ථික පරේෂණ ඒකකයක් කියලා හැමදාම පිටිපස්සෙන් බෝඩ් එකක් ගහගෙන බන්දුල ගුණවර්ධන මහත්තයා මේ ඊළඟ ආණ්ඩුවේ මුදල් ඇමති සිහින මවාගෙන මුදල් ඇමතිවරයෙක් විදිහට කටයුතු කරමින් හිටියා මේ ලෝකේ ඉන්න මහා ප්‍රඥා උගත බුද්ධිමතා විදිහට. හැබැයි අද මොකද්ද කියන්නේ? අද කියන්නේ මම අතින් අල්ල නවත්තන්න ඩොලර් එක කියලා. ඕක තමයි ඇත්ත. අපි යම් විදිහට ඩොලර් එක පාලනය කරා නම් ඒ හැකියාවෙන් 50%ක් රාජපක්ෂ ආණ්ඩුවකට කරන්න බෑ. ඒක මේ රටේ මිනිස්සු තේරුම් ගත්තා. ඒගොල්ලන්ට මේක කරන්න බෑ. ඒ වගේම ආයෝජන අද ආපහු ගලාගෙන යනවා අපේ රටේ ආයෝජන. අපිට කිව්වා කොහොම ආයෝජන කියලා. තියෙන ආයෝජන ටිකත් ආපහු යන තත්ත්වයට පත් වුණා. මොකද මේ වගේ පාලකයොත් එක්ක ආයෝජකෙන් ඉන්න බෑ කියන එක පෙන්න. ඊළඟට ඒ දවස්වල වැඩියෙන්ම ප්‍රවෘත්ති වල ප්‍රවෘත්ති නිර්මාණය කරපු කෙනා තමයි පොලිස්පතිතුමා. මම පොලිස් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී අපිත් යම් මට්ටමකට එතුමා ගැන කතා කරා. හැබැයි හරි දෙයට අපි හරි කිව්වා, වැරදි දෙයට වැරදි කිව්වා. කාටවත් සුදුහුණු ගන්න ගියෙත් නැහැ, කාවත් ආරක්ෂා කරන්නත් ගියේ නැහැ. අපි යම් දේවල් වලට විවේචන තිබුණා, යම් දේවල් වලට හරි කිව්වා. හැබැයි ඒ දවස්වල මෙයාලගේ ප්‍රධාන ඉලක්කය තිබුණේ පොලිස්පති අයින් කරන්න ඕන කියලා. මේ වගේ පොලිස්පති කෙනෙක් එක කොහොමද රටක් කරන්නේ කියලා. අද කොහෙද පොලිස්පතිතුමා ඉන්නේ? අද පොලිස්පතිතුමාත් එක්ක කතා කරනවද? එතුමා ගැන කියනවද? නැහැ. අද ඒ ගැන කතාවක් නැහැ. ඊට අමතරව මහා ලොකු රංගනයක් එදුනා. මොකද්ද? මහා කුමන්ත්‍රණයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව හිටපු ආරක්ෂක ඇමතිව ඝාතන කුමන්ත්‍රණයක් නාමල් කුමාර කියලා හාද්දෙක් දාලා. අපි බොහොම පැහැදිලිව අපි පරීක්ෂණ වලට අවස්ථාව දුන්නා. ඒ පරීක්ෂණ වලට නිදහසේ කරන්න CID එකට අවසර දුන්නා. විශේෂයෙන් මගේ ඇමතිවරයා දෙට මද්දුම් බණ්ඩාර ඇමතිතුමා බොහොම විනයබද්ධව භාවයෙන් අපි වැඩේ කරා. අද එක ප්‍රවෘත්ති නාලිකාවක පෙන්නනවද මේ පරීක්ෂණ වලට මොකද වෙලා තියෙන්නේ කියලා? හොයලා බලනවද? අහනවද? නැහැ. අද දැනගන්න තියෙනවා ඊයේ පෙරදිනකොට අර නාමල් කුමාර කියන හාදයා පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්න දාලා තියෙනවා. ඉතින් මේ බොරුව තමයි රට වෙලාගෙන හිටියේ. මේ බොරුවෙන් තමයි රට අපි අපකීර්තියට පත් කරන්න මේ මාධ්‍ය ආයතන යොදාගෙන කටයුතු කරුවේ. දැන් ඊයේ පෙරේදා අපි දැක්කා එදා මේ ගින්න අවුලන්නත් කටයුතු කරුවේ හිටපු නියෝජ්‍ය කතානායකතුමා තිලංග සුමතිපාල මහත්තයා. එතුමා කියනවා මේ අවුරුදු තුමාවට රජය අසාර්ථකයිලු. එතකොට රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ජනාධිපති. එතකොට හිටපු ෆයිසර් මුස්තාප තමයි ක්‍රීඩා ඇමති. දැන් එතුමා නියෝජ්‍ය කතානායකතුමා වුණාට එතුමා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා. එතකොට රටේ ක්‍රිකට් වලට අවුරුදු තුනම ආට මොකද උනේ? රටේ ක්‍රිකට් නැත්තරම නැති වුණා. විනාශ වුණා. අපි ඇෆ්ගනිස්තාන්ටත් පරදුනවා, බංග්ලාදේශයටත් පරදුනවා, ගහන මැච් එක පරදෙනවා, දාන ක්‍රීඩක ෆේල් වෙනවා. ඒකනවා කියන්නේ නේද රනිල් වික්‍රමසිංහද? එන ඒ වගේ තමයි මේගොල්ලෝ අර ගෙරිහමට තඩි බානවා වගේ මේ සේරම වැරදි වලට තඩි බෑවේ රනිල් වික්‍රම මහත්තයාට, අගමැතිතුමාට. හැබැයි අද තේරිලා තියෙනවා මේ හාදයෝ මෙලෝ දෙයක් කරන්න බැරි අසාර්ථක පුද්ගලුව පිරිසක් කියලා. ඉතින් අර සිංගප්පූරු ගැන ගිවිසුම ගැන කියනකොට දැන් ජීඔම්මෝ එකයි අර සංවිධානයි මේ සංවිධානයි බෞද්ධ සංවිධානයි සේරම කිව්ව මේක අකුල්ලා දාන්න ඕන ලංකාවට කුණු ගේනවා අරක ගේනවා මේක ගේනවා කියලා. දැන් කොහොම මේ හාදෝ කෑ ගහනවද? එකෙක් කෑ ගහනවද? නෑ. මොකද්ද බඳුරුවර්ධන මහත්තයා කිව්වේ? බඳුරුවර්ධන මහත්තයා කිව්වේ මේ වගේ ගිවිසුමක් මොනවටද අකුලන්නේ අපිට හරක්ද කියලා. ඒ නිසා මේ රටේ බුද්ධිමත් ජනතාවට හිතන්න අවස්ථාවක් උදා කරලා දුන්නා මේ සති දෙක තුනක් ඇතුළත. හිතන්න අවස්ථාවක්. මේ ඇත්ත සහ බොරු අතර වෙනස ගැන හිතන්න අවස්ථාවක්. හැබැයි මේ හිතන්න තියෙන අවස්ථාවේදී බහුතරයක් මේ ගැන හිතුවත් තාමත් අපිට පේනවා මේ මාධ්‍ය ආයතන තුළ ප්‍රචාරය කරන්නේ අර වැරදි මතයට තමයි ඉඩ දෙන්නේ. අපි දැක්කා අද දිනේ මෙතන උත්තරීතර පාර්ලිමේන්තුව රැස් වෙලා සජීව විකාශනය දෙනවා. හැබැයි මෙතන සභාව ඇතුළේ සජීව විකාශනය දෙන එක පැත්තකට තියලා මේකේ බහුතරයක් නැහැ කියලා මෙතනින් පැනලා ගිය හොර ආණ්ඩුවේ මැති ඇමතිවරු කියා ගන්න පිරිස මේ හොරු රැළ ටික අර පාර්ලිමේන්තුවේ කෙරවලක තියෙන කමිටු කාමරයක ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා පැය 3-4ක් ඒක බෙන්නවා සජීවීව. ඔන්න බලන්න තත්ත්වේ. ඕකයි තත්ත්වේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ බල උම්මාදය නිසා ඇති වුණු රටේ අස්ථාවර තත්ත්වයට මේ සියලු දෙනා වක් කියන්න ඕන. ඇත්තටම මේකට හේතුව පළවෙනිම කාරණේ තමයි ජනාධිපතිරයා කරතු කරපු ආකාරය අස්තෝනමතික ආකාරයක විවස්ථා විරෝධී ආකාරයට. එතුමා බරපතල වැරද්දක් කරලා තියෙනවා විවස්ථාව උල්ලංඝනය කරමින් එතුමා ලොකු වැරද්දක් කරලා තියෙනවා. මට මතක විදියට විවස්ථාවේ 43 වගන්තියේ 2 හෝ 3 යටතේ එතුමාත් වැරදිකරුවෙක් වෙලා තියෙනවා මේ විවස්ථාව උල්ලංඝනය කිරීම හරහා වැරදිකරුවෙක් වෙලා තියෙනවා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ රටේ පුරවැසිය විදියට රටකට ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යයි මොනව නැතත්. ප්‍රජාතන්ත්‍රවාදී තමයි අංකයකට අවශ්‍යදී. ප්‍රජාතන්ත්‍රවාදී ගැන වටිනාකම තේරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනකොට. ප්‍රජාතන්ත්‍රවාදී තියෙද්දි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම මිනිස්සුන්ට දැනුන්නේ නැහැ. හැබැයි අද ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අපිට දැනලා තියෙනවා. අන්න ඒ නිසා මේ බල උම්මාදයේ බල ලෝභය නැති නායකයෝ අපිට අවශ්‍යලා දිනවා. මුදලට විකිරෙන්නේ නැති නායකයෝ අවශ්‍යලා දිනවා. දැන් ජනමාධ්‍යවලින් නිතරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැලෝට ලක් කරනවා. එක්කෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ මොකද්ද පෙන්ෂන් එක බලන් ඉන්න මිනිස්සු කියලා කියනවා. පෙන්ෂන් එක බලන් ඉන්න මිනිස්සු කියලා. හැබැයි ඊට එහා ගිය විශාල උගත් බුද්ධිමත් පිරිසක් මේක ඇතුළේ ඉන්නවා. එහෙම සුළුතරයක් ඉන්නවද මම දන්නේ නැහැ. ඊට එහා පිරිසක් ඉන්නවා මේකේ. ඒ වගේම කියනවා මුදලට විකිරෙනවා කියලා. දැන් මේ සැරේ මුදලට විකිරෙනවා නම් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ සිරිණි ජයරත්න මහත්තයලාට දුන්න ඔෆර් රුපියල් කෝටි 50 යටයි තුසාර ඉඳුල් මහත්තයලාට කෝටි 50 යටයි අපේ තිලකරාජ මන්ත්‍රීතුමාලට අජිත් පී පෙරමන්ත්‍රීතුමාලට ඔබතුමාට දුන්නේ නැහැ ඉල්ලුවක් කරේ නැහැ ට්‍රයි කරේවත් නැහැ නේ ඔව් මරණව කිව්වලු කිව්වේ ඉතින් ඒ වගේ මුදලට වටිනාකමකට එහා ගිය මිලකල නොහැකි පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපිට අවස්ථාව ලැබුණා පෙන්වන්න මටත් ආ කතා කරා මටත් යෝජනා කරා මගව හඩපටි තියෙනවා මම මෙතෙන්ට වැටෙන්නේ නැහැ මම හඩපටි එළියට දාන්න ඒ தත්වටපත් උනා මේ හොර අගමැති අරු අතුළු පිරිස. හැබැයි අපිට බහුතරයක් අපිට පෙන්වන්න පුළුවන් වුණා එහෙම පිරිස ඉන්න තාම සුළු පිරිසයි. එහෙම මුදලට ගන්න පුළුවන් පිරිස ඉන්න සුළු පිරිසයි කියලා. එහෙම නැත්නම් පෙන්ෂන් එක බලන් ඉන්න පිරිසක් ඉන්නවා නම් ඒක සුළු පිරිසයි කියලා. හැබැයි පෙන්වන්නේ මාධ්‍ය තුලින් වේවා රූපවාහිනියෙන් වේවා පෙන්වන්නේ අර එක්කෙනෙකුගේ දෙකිනුගේ தත්වට තමයි පෙන්වන්නේ. ඒ වගේම මෙතන පාර්ලිමේන්තුවේ හසුණු ආකාරය.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාත්
විනාඩියක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ හසුණු ආකාරය. තාම කේදනීය තත්ත්වයක් පත් වුණා. හැබැයි බහුතරයක් ඒ තත්ත්වයට පත් වුණේ නැහැ. මේකේ වැදගත් මිනිස්සු එහා පැත්තේ ඉන්නවා. මං කියන්නේ එහා පැත්තේ සේරම ඉන්නේ මේ පිස්සෝ එහෙම නැත්තම් නූගත් පිරිසක් කියලා. එතනත් බොහොම වැදගත් විදිහට හැසිරුණු පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය නිර්මාණය කරපු නායකයෝ මට වක් කියන්න ඕන. ඒ නිසා මං ඊට එහා යමක් කියන්නේ නැහැ. මම මෙන්න මේ කාරණේ විතරක් මතක් කරමින් අවසන් කරනවා. අනගාරික ධර්මවාලතුමාගේ කියමනක කොටසක් මම කියන අවසාන වශයෙන් 1926 වගේ කාලෙක එතුමා දක්වපු අදහසක් බේද භින්නකම කුලමල පක්ෂ බේද බලතණ්ණාව විශේෂයෙන් බලතණ්ණාව දැන්ම අයින් කරගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනින්න. අනගාර්ග ධර්මපාලතුමා එතවා 1926 එහෙම කිව්වා. හැබැයි ඒ වගේ තමයි අද මේ බලතණ්ණාව විශේෂයෙන් බලතණ්ණාව කියන දේ නිසා තමයි අපි අද මේ පරිහානියට රටක් විදිහට ලක් වෙලා තියෙන නිසා මේ බලතණ්හාව ඉවත් කරලා දැන්වත් බුද්ධියට නුවණට ඉඩ දීලා කටයුතු කරොත් රටේ නායකයෝ මං හිතන්නේ අදින් පස්සෙවත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි තුනෝ.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
ගරු මුලසර මන්ත්‍රීතුමනි, ඉතා වැදගත් වූ දිනයක මේ වැදගත් වූ විවාදයේ කරුණු දැක්වීමට අවසර දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, යම් කරුණක් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා සඳහන් කරපු නිසා විතරක් මම යමක් කියන්න ඕනේ මගේ කිසිසේත් නොකියන්න හිතන් හිටියේ. පහුගිය 26 වෙනිදා මේ රාජද්‍රෝහී කුමන්ත්‍රණය ආරම්භ වුණාට පස්සේ ඊට එරෙහිව ප්‍රතිරෝධය දැක්විය යුතුයි. මේ කුමන්ත්‍රණය මේ රටේ ජනතාව වෙනුවෙන් අප පරාජයට පත් කළ යුතුයි කියන ඒකායන පරමාර්ථය ඇතිව පක්ෂය හැටියටත් රටේ පොදු ජනතාව හැටියටත් ආත්මගරුත්වයක් තියෙන පුරවැසියෙක් හැටියටත් මේ අරගලයට නායකත්වය දෙද්දී මට නම් ලැබුණේ අල්ලස් තනතුරු පිළිබඳ යෝජනා නෙමෙයි, උඹව මරනවා කියන ඒ සුන්දර වචන පමණයි. 28 වෙනිදාත් ඊට සතියකට පස්සෙත් ඒ තර්ජනය මට ලැබුණා. ඒ තර්ජනය කරපු අය මීට කලින් මිනි මරපු අය, ඒ තර්ජනය කරපු අය මිනි මරලා පුරුදු අය. එනිසා ඒ තර්ජනයේ යථාර්ථය මට තේරුම් ගියත් මේ රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට කැසකවන ඒ විධායකය ප්‍රධානී ඇතුළු කණ්ඩායමත් ඔහුගේ අලුත් මිත්‍රයන් බවට පත් වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත් දේශපාලනිකව පරාජයට පත් කිරීමේ නියත අරමුණ නැතුව අපි සටන් කරා, තවමත් සටන් කරනවා. මේ සටන අවසන් නැහැ. මේ හඬ අසා සිටින මේ ලංකාවාසී සියලු දෙනාට මම කියන්න ඕනේ, අද පාර්ලිමේන්තුවේ 121ක් අපි ලබා ගත්තට මේ හොර දූෂිත බලවේග අද මේ නීති විරෝධී තාවකාලික ආණ්ඩුවේ වරප්‍රසාදව භුක්ති විඳිමින් ඒ නීති විරෝධීව තමන්ගේ ආයතනවල විවිධාකාර වරප්‍රසාද රැකියා තාන්නමාන වාහන බෙදා හරිමින් මේ තාවකාලික සතුටක ඉන්න මේ කණ්ඩායම තාමත් බලය අත්හැර යන්නට සූදානම් නැහැ. ලැජ්ජ බය තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තියෙන මූලධර්මයි මොනවා හරි ප්‍රමාණයකට දැනුවත්කමක් තියෙන කණ්ඩායමක් නම් 14 වෙනිදාන් පස්සේ, 15 වෙනිදාන් පස්සේ, 16 වෙනිදා මේ මුළු පාර්ලිමේන්තුවම සම්පූර්ණයෙන් අවමානයට ලක් කරාට පස්සේ අද පළවෙනි වතාවට 121 දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය දුන්නට පස්සේ මේ තනතුරු අතහැරලා දාලා ඉවත් විය යුතු තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමන්ගේ අලුත් මිතුරා මහින්ද රාජපක්ෂට කියන්න ඕනේ, ඔබතුමාට බහුතරයක් හදා ගන්න බැරි වෙලා තියෙනවා. එනිසා පාර්ලිමේන්තුවේ මතයට මම ගරු කළ යුතුයි. කරුණාකරලා අපි මේ ක්‍රියාදාමය අවසන් කරමු. මට අලුත් අගමැති කෙනෙක් අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න අවශ්‍යයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ නුවණ පහළ වේවා මේ ප්‍රමාද වූ මොහොතේ හරි. හැබැයි ඒ වගේම මගේ මිත්‍ර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම කියන්න දෙයක් තියෙනවා. අප ඔබ ජනාධිපති කළා. එහෙම ජනාධිපති කළේ ඔබතුමාත් එක්ක තියෙන පෞද්ගලික යාළුකමකටවත් එසේ නොමැතිනම් වෙනත් පටු අරමුණකින් නෙමෙයි. මේ රටේ එදා තිබුණු ඒකාධිපති මිනිමරු දූෂිත පාලනය අවසන් කිරීමේ දේශපාලන උපාය මාර්ගය හැටියට ඔබතුමා තෝරගත්තා. ඔබතුමා ජනාධිපති දුරේ පත් වුණාම අපි ඔබතුමාව ජනාධිපති ලෙස පිළිඅරගෙන අපේ මිතුරෙක් ප්‍රජාතන්ත්‍රවාදී මිතුරෙක් ලෙස ඔබතුමාව සලකලා අපි ඔබතුමත් එක්ක වැඩ කළා. හැබැයි ඔබතුමා අදින් පස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය වෙනුවෙන් පෙනී ඉන්නවනම් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පිළේ තව දුරටත් ඔබ සිටිනවනම් මේ රටේ පක්ෂපාත නොබලා මේ පාර්ලිමේන්තුව තුල සහයින් පිටත අපි මෙතෙක් කරපු ඒ සාමකාමී ජනතාවට කිසිදු අල්ප මාත්‍රයක හිංසාවක් නොවන ආකාරයට අවිහිංසාවාදී වූ අරගලය අපි පාරට අරන් එනවා. එහෙම කරන්නට ශක්තිය අපිට තිබෙනවා. අපි ඒ ශක්තිය මෙතෙක් කළමනාකරණය කරගෙන සිටි බව පමණක් ජනාධිපතිතුමනි ඔබතුමාට බොහොම ආදරයෙන් ඔබතුමාගේ හිතවතෙක්ව හිටපු කෙනෙක් වශයෙන් මතක් කරන්න කැමතියි. ඔබතුමා මෙරටේ පුරවැසියන්ට එරෙහි වෙනව නම් අප ඔබට දේශපාලනිකව එරෙහි වෙනවා. ඔබ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටපත් කරන්නට වෙරබරනවා නම් අපි ඔබට එරෙහි වෙනවා. ඔබ මේ පාර්ලිමේන්තුවේ බහුතරය නොතකා දූෂිත පටු පරිමාර්ථ වලින් යුතුව තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිශ්චය අධිකරණවල නඩු ඇසෙන එක වළක්ව ගන්න මේ දේශපාලන කුමන්ත්‍රණයට සහභාගී වෙච්ච පිරිස සමග තවදුරටත් ජනාධිපතිතුමනි ඔබතුමා වැඩ කරනවා නම් අපි ඔබව වීදියේ සටන් කරලා ඔබට දැනෙන භාෂාවෙන් අපි ඔබව දේශපාලනිකව පරාජයටපත් කරනවා. ඔබ දැන්ටමත් දේශපාලන වශයෙන් මෙරටේ මිනිසුන්ගේ ලෝකෙන් ඉවත් වෙලා තියෙන්නේ. හැබැයි ඔබට තාමත් විධායකයේ බලතල අනුව ව්‍යවස්ථා ප්‍රකාරයන් බලයක් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ හොර අගමැති වුණාට ඔබතුමා හොර ජනාධිපති කෙනෙක් නෙමෙයි. ඔබතුමා නිත්‍යානුකූලව පත්වෙච්ච ජනාධිපති. ඔබතුමාට තව වසරක් දුර කරන්න පුළුවන්කම තිබෙනවා. අපි ඔබතුමාට සුභවතනවා. ඉක්මනින්ම මේ ප්‍රශ්නේ විසඳීමට හැකියාව ලැබේවා කියලා. එසේ නොමැතිනම් මේ සටන මේ අරගලයේ අපි ජනතාවගේ විශ්වාසය මත ඉදිරියට ගෙනාව වගේම ඔබව දේශපාලනිකව තීරණාත්මකව පරාජයට පත් කරන බව සපත කරන බව ඔබට කිව යුතුයි. ලක්ෂ ගණනක් වූ දස ලක්ෂ ගණනක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන් වගේම පක්ෂය පාටක් නැති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටින ඒ සියලුම බලවේග එකතු කරගෙන ඔබව මහ පොළොවේ වීදියේ පරාජයට පත් කරනවා. එදා දවසට ඔබ හිතයි මම ප්‍රමාද වුණා වැඩි කියලා. ඒ වගේ මම රටේ පුරවැසියන්ට කියනවා හරි හරි ඔක්කොම හරි 121ක් අද තිබුණා කියලා සන්තෝෂ වෙන්න එපා. එහෙම සන්තෝෂ වෙන්න එපා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා විශාල ගැටයකට අහුවෙලා ඉන්නේ. එයා මහින්ද මහත්තයා කණ්ඩායමට ගැටයක් ගැහුවා. ඒ කණ්ඩායම මෙයාට ගැටයක් ගැහුවා. මේක අන්තෝජටා බහිජටා ඔක්කොම ගැට ගැහිලා හිර වෙලා ඉන්නේ. ඒක අපිට අදාළ නැහැ. ඒගොල්ල කවුරු කොහොම මොන ප්‍රමාණයට වරදට සම්බන්ධද කියලා. හැබැයි බලයක් නැතුව කැබිනට් රැස්වීම පවත්වන අය, බලයක් නැතුව මම අගමැති කියලා පෙනී ඉන්න අය, බලයක් නැතුව මම ඇමති කියලා පෙනී ඉන්න අය රාජද්‍රෝහීත්වය වරද කරනවා. දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව නීත්‍යානුකූල රජයක් නොවී රජයක් ලෙස පෙනී සිටිමින් රාජ්‍ය මුදල් අපහරණය කරමින් කොන්ද පර නැති නිලධාරීන්ට නියෝග දෙමින් මේ කරන්නා වූ වැඩපිළිවෙල ඔබ සියලු දෙනාම අපේ රටේ අපරාධ නීතිය ඉදිරියේ ඔබ වෙත සාපරාධී වගකීම් පැවරීමට හේතුවක් වෙන බව මම නීතිය දන්න කෙනෙක් කියලා ඔබට මතක් කරන්න කැමතියි. මෙරටේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටපු දූෂණ විරෝධී මහා අධිකරණ වැළැක්වීමට කටයුතු කරපු
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
අවුරුදු 3ක් තිස්සේ දූෂිතයන්ට එරෙහිව විශේෂ අධිකරණ ගොඩනගනක වළක්වපු විජේදාස රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන උපදෙස් ගන්න එපා. දැනුම් තේරුම් තියෙන ප්‍රායෝගිකව අපරාධ නඩු කරපු අත්දැකීම් තියෙන නීතිඥගේ උපදෙස් ගන්න ඔබ මේ යන්නේ මේ රටේ යථා තත්ත්වයේ යම් දවසක ඇති වුණාම මේ ලෝකයේ ඉතිහාසයේ හැම තැනකම සිදු වෙලා තියෙනවා වාගේ මේ සාපරාධී ක්‍රියාවලිය තුළ ඔබ සාපරාධී වගකීමකට ලක් වෙනවා. එක පැත්තකින් මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ කොටස්කරු වෙනවා. ඒ වගේම මම ජනාධිපතිතුමාට මතක් කරන එක දෙයක්. ජනාධිපතිවරයාට මුක්තියක් තියෙනවා නඩු පැවරීමෙන්. හැබැයි ඒ මුක්තියට සීමාවන් තිබෙනවා. තමන්ගේ ධූරයේ බැරලා අවසන් වුණාට පස්සේ ඒ කියන්නේ තව අවුරුද්දකින් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඔබද අධිකරණයේ ඉදිරිපිට අපරාධ සහ සිවිල් වගකීම් වලට ලක්විය යුතුයි. මම කියනවා මගේ මිත්‍ර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මිත්‍රෙක් විදිහට හරිහමං නීතිඥගේ උපදෙස් ගන්න. ඔබ මේ කරගෙන යන මේ ක්‍රියාදාමය තුළ ඔබ දන්නේම නැතුව මෙරටේ අපරාධ නීතිය හා සම්බන්ධ බරපතල වැරදි කීපයක පංගුකාරයේ කුමන්ත්‍රණකාරයේ බඩු පත් වෙලා තියෙනවා. මේවා පිළිබඳ ඔබ ධූරයෙන් නිවත් වූ විට අර්ථ විවරණ කරන විට ඔබතුමාට පෞද්ගලිකව වග කියන්නට වන බව මතක් කරන්න කැමැති.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ වේලාව අවසන්.
මුලාසන මන්ත්‍රීතුමනි, ඒ කාරණේ මතක් කරමින් ගරු කථානායකතුමාට නිර්භීතව කෙලින් ඉඳලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කළ තියෙන මහජනතාවගේ ඒ ව්‍යවස්ථාදායක අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කෙලින් වැඩ කරපු ස්ථාවර නියෝග ආරක්ෂා කරපු කරු ජයසූරිය කථානායකතුමාටත් නියෝජ්‍ය කථානායකතුමාටත් මහලේකම්තුමාතුළු කාර්ය මණ්ඩලයටත් මම ස්තුති කරමින් අතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මුජිබ රහමාන් මැතිතුමා, විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. පසුගියදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසරුව හැරියම අපි හිතුවේ නැවත ජනවාරි මාසේ තමයි අපිට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. නමුත් කොහොම හරි ශේෂ්ඨාධිකරණයට පින්සිද්ධ වෙන්න ශේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්න අවස්ථාව ලැබිලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඒ ක්‍රියාකලාපයට විරුද්ධව අපිට නැවත පාර්ලිමේන්තුව රැස් වෙලා අපිට තීන්දු තීරණ අරගෙන ඉස්සරහට යන්න අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා. මම හිතනවා යහපාලන ආණ්ඩුව යටතේ විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි පෞගේ කාලේ මේ සභාව තුළ වාද විවාද කළා. අපි නීතිය ආධිපත්‍යය ගැන කතා කළා. මම හිතන්නේ අපි කතා කරපු වල ප්‍රතිඵල තමයි අධිකරණය විසින් ඒ අතුරු නියෝගය ලබා දීලා ඒ ව්‍යවස්ථාවට විරුද්ධව ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය නැවැත්වීමට ඒ අධිකරණයේ තීන්දුව විශාල රුකුලක් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අද අපි මේ පාර්ලිමේන්තුව තුළ දැක්කා විශේෂයෙන්ම මේ ඊනියා ආණ්ඩුව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඡන්දවලට මුහුණ දෙන්න බැරුව පලා යාමක්. අපි දැක්කා අද ඒ ඊනියා ආණ්ඩුවේ අගමැති හැටියට ක්‍රියා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාත් අද පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එතුමා අද පාර්ලිමේන්තුවට එන එකෙන් වැළකී හිටියා. සභා ගැබට ආවේ නැහැ. මන් දන්නේ නැහැ පාර්ලිමේන්තුවට ආවද කියලා. සභාව තුළට එතුමා ආවේ නැහැ. ඒ සභාව තුළට ආවේ නැත්තේ එතුමා දන්නවා මේ ඡන්ද විමසීමක් කරනකොට එතුමාලාට පාර්ලිමේන්තුව තුළ 113 පෙන්න ගන්න බැරි හින්දා එතුමා සභා ගැබට එන එකෙන් අද වැළකී හිටියා. මං හිතන්නේ පළවෙනි වතාවට ලංකාවේ දේශපාලන ඉතිහාසෙත් ඒ වගේ මම ලෝක දේශපාලන ඉතිහාසෙත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවකට නොයා ඒක මග ඇරලා පාර්ලිමේන්තුවේ එළියේ ඉඳගෙන ඒක බලාගෙන හිටීම ගැන ඉතාම කනගාටුදායකයි. මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අද ඉතිරි වෙලා තියෙන්නේ ඔය ඊනියා අගමැතිකමෙන් ඒ හොරාට දීපු අගමැතිකමෙන් ඉල්ලා අස්සෙලා එතුමාගේ මේ ඉතිරි දේශපාලන කටයුතුත් මහත්මයෙක් විදියට කරගෙන එතුමාගේ මේ කාලේ දේශපාලනය අවසන් කරලා එතුමා ගෙදර දොරේ ගිහිල්ලා ඒ වැඩපලක් කරගෙන ඉන්න කාලෙට එතුමා ඇවිල්ලා ඉන්නවා. තව දුරටත් මෙතනට ඇවිල්ලා මේ බලය වෙනුවෙන් පොරබදින්නේ නැතුව බලය වෙනුවෙන් මේ ඉන්න මන්ත්‍රීවරු උසිගන්නේ නැතුව තමන්ගේ පසුබෙල මන්ත්‍රීවරුන්ව උසිගන්නලා කථානායකතුමාගේ පුටුව වට කරලා මේ ඉන්න පොලිස් නිලධාරීන්ට පහර දීලා ඒ වගේ පහත් ඇසිරීම් නොකර එතුමාට පුළුවන් ගෞරවනානිතව දේශපාලනයෙන් අයින් වෙන්න. එතුමා මං හිතනවා විශ්වාස කරනවා අද මේ පාර්ලිමේන්තුව මැතිව අද පාර්ලිමේන්තුව තුළ මේ ලබා දීපු මේ ඡන්ද ප්‍රතිඵල අනුව එතුමාට තවදුරටත් ඒ නිලයේ රැඳී සිටීම ඒ නිලයටත් ගෞරවණාන්විත නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ඉතිහාසයටත් ගෞරවණාන්විතයක් නැහැ එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා අද සිකුරාදා රෑ හැමදාම පෞගේ මාස දෙක තුලම මාසෙම සිකුරාදා රාත්‍රියේ තමයි මේ රටේ දේශපාලනවල වෙනස්කීම් සිද්ධ වෙන්නේ අද සිකුරාදා හින්දා සමහර විට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලා අස්වීමත් අපි බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි අපි අද කියන්න ඕනේ විශේෂයෙන්ම අපි 2015 ජනවාරි 8 වෙනිදා 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ ජයග්‍රහණයත් එක්ක අපි ලබා දීපු ජයග්‍රහණයත් එක්ක පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න අපිට 107ක් ලැබුණා. ඒ අග 107 ලැබුණාම අපිට ඊළඟ 113 හරි පාර්ලිමේන්තුව තුළ ඒ බහුතරය ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එදා එකතු වෙන්න හිටියා. නමුත් අපේ නායකතුමා අගමැතිතුමා කිව්වා එහෙම පක්ෂ කඩලා අපි ආණ්ඩු හදන්න ඕනේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්ක අපි ඒකාබද්ධ ආණ්ඩුවකට ගිහිල්ලා මේ රටේ මූලික ප්‍රශ්න විසඳ ගන්න අපි යමුයි කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එදා අපිත් එක්ක එකතු වෙන්න හිටපු මන්ත්‍රීවරුන්ව අපි ආණ්ඩුවට එකතු කරගත්තේ නැත්තේ නමුත් ඒක එකතු කරගත්තේ නැත්තේ මොකක් හින්දාවත් නෙමේ මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම පක්ෂයක්ම කඩලා හැම පක්ෂයකම මන්ත්‍රීවරු මුදල් දීලා වරප්‍රසාද හදලා එදා එතුමා බහුතරය 3-2 බලය හදාගත්තා එහෙම දේශපාලන සංස්කෘතියක් 2015ට කලින් තිබුණා. ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ ඉඳ තමයි එදා අපි 2015 ජනවාරි 8 වෙනිදා ඒ ජයග්‍රහණය ලැබලත් පාර්ලිමේන්තුවේ අපිට මන්ත්‍රීවරු 107 දෙනෙක් ඉඳලත් අපි ඒක ගන්නේ නැතුව අපි ජාතික ආණ්ඩුවට ගියේ. නමුත් අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගෙනාපු පුද්ගලයා සිරිසේන මහත්තයා සම්පූර්ණයෙන්ම ඒ සංස්කෘතිය අරගෙන ගිහිලා අර අසූචි ගඳ ගහන වලට නැවත දැම්මා ඉඳගෙන ජනාධිපතිතුමාම කිව්වා මන්ත්‍රීවරු විකිනනවයි කියලා කිව්වා ජනාධිපතිතුමා මේ දියවන්නාවයට ඇවිල්ලා මේ මෙතන තියෙන වටරවමට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට කෑ ගහලා කිව්වා අපිට ඇහෙන්නේ 113 තියෙනවා මම 113 14 වෙනිදාට පෙන්වන්නම් කියලා කිව්වා ජනාධිපතිතුමා. එහෙම කියලා ජනාධිපතිතුමා දවස් දෙක තුනක් ගියේ නැහැ පාර්ලිමේන්තුවේ ඉස්සරහා හැරියා. එහෙමයි උනේ. එතකොට ඒ ජනාධිපතිතුමාම අපේ මන්ත්‍රීවරුන්ට කතා කරා ඇමතිකම් දෙන්නම් කියලා. එතුමාගේම ඔය ඉන්න උදවිය කෝටි 50-100 මුදල් දෙන්නම් කියලා කතා කළා. එතකොට ඒ අපි හදපු අපි මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනේ කියලා අපි ගෙනාපු මේ මිනිස්සයාම නැවත අපිව 2015ට කලින් තිබුණ ඒ සංස්කෘතියට මෙයා අපිව අරගෙන ගියා. ඒක තමයි කියන්නේ කූඩල්ලව ගෙනල්ලා මෙත් උඩ තියන්න බෑයි කියලා. හා? ඔව් කූඩල්ලව ගෙනල්ලා මෙත් උඩ තියන්න බෑනේ. කෝඩුල්ල යනවා ආයි මඩටම තමයි යන්නේ. එහෙනම් අපි ගෙනල්ලත් ගෙනාපු මිනිස්සයා නැවත ඒ දේශපාලන සංස්කෘතියටම යන්න අපි උපලම්බුවා. ගරු සභාපතිතුමනි, එහෙනම් නැවත මේ රට අපි මේ හදාගත්තේ දේශපාලන ගමන් මග අලුත් ගමනක් යන්න, අපි අලුත් රටක් හදන්න, අපි ලොකු බලාපොරොත්තුවත් එක්ක මේ ගමන ආවේ. අපි මෛත්‍රීපාල සිරිසේනව තෝරාගත්තේ ඒ ගමන යන්න. නමුත් එතුමා ඒ ගමන අමතක කරලා නැවත මේ රට අර 2015ට කලින් හිටපු උදවියත් එක්ක හොර ගිවුසුම් ගහගෙන නැවත දේශපාලන බලය ලබා ගන්න අද මේ ඇවිල්ලා තියෙන මේ ගමන දිහා බැලුවම අපිට ඊටාම කනගාටුයි. ඒ හින්දා අපි කියන්න ඕනේ සිරිසේන මහත්තයාට ජනාධිපතිතුමනි තමුන්නාන්සේට මේ රටේ ශාප කරන 162 ජනතාවක් ඉන්නවා. ඒ හින්දා මතක තියාගන්න ඒ 62 ලක්ෂ ශාපයෙන් තමුන්නාන්සේට බේරෙන්න බෑ කියන එක ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ. ඒ හින්දා ඒ සාපේට තමුන්නාන්සේ ලක් වෙනවා. ඒ සාපෙන් තමුන්නාන්සේට හැංගෙන්න බෑ. තමුන්නාන්සේ ඉන්න පුළුවන් වටේ STF එක දාගෙන හමුදාව දාගෙන ওই ජනාධිපති මන්දිරය ඇතුලේ ඉන්න පුළුවන්. අපිත් කියන්නේ බලමු දවස් කීයක් තමුන්නාන්සේ ඒක ඇතුලේ ඉන්නවයිද කියලා අපි බලමු. ඒ හින්දා ඒ 62 ලක්ෂය නැවත නැගිටලා ඇවිල්ලා තියෙනවා. ඒ නැගිටලා ඇවිල්ලා තියෙන්නේ ඒ 2015 ජයග්‍රහණය නැවත මේ මහා පොළවේ හිටවන්න කියන එක මතක තියාගන්න කියලා අපි සිරිසේන ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ. ඒ හින්දා ලේසියෙන් මේ ගනුදෙනු අවසන් වෙන්නේ නැහැ. එහෙනම් ගරු සභාපතිතුමනි අද මේ ජනාධිපතිතුමා මේ ගත කරන මේ ගනුදෙනු කරන බලවේග අපි දන්නවා. මේ බලවේග තමයි පෞගේ කාලේ මේ රටේ විනාශ කරේ මේ රටේ ජාතිවාදය ආගම්වාදය ඇති කළේ මේ රටේ දේශපාලන ඝාතන ඇති කරේ මේ රටේ මාධ්‍ය නිදහස නැති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළේ ඒ සියලු දේවල් වලට වග කියන්න ඕන මෙන්න මේ බලවේගත් එක්ක තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගනුදෙනු කරන්නේ එයා දැන් දැන් ගනුදෙනු කරන්නේ කාත් එක්කද එයා ගනුදෙනු කරන්නේ සර්පයෝ එක්ක ඒ සර්පයෝ එක්ක ගනුදෙනු කරන්නේ එහිඳා ඒ සර්පයන්ත් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා බණ්ඩාරනායක මහත්තයාට වෙච්ච දේ අපි දන්නවා මොකද්ද උනේ කියලා. එහිඳා එතුමාගේ පක්ෂයේ නිර්මාර්තු SWRD බණ්ඩාරනායක මහත්තයාටත් උනේ මෙන්න මේ වගේ සර්පයෝ එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා අන්තිමට එතුමාගේ ජීවිතේ මන්දිකමන සිද්ධ වුණා බණ්ඩාරනායක මහත්තයාට. ඒ හින්දා එවැනි මොහොතක තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වැඩ කරගෙන යන්නේ. ඒ වගේ කාලයක තමයි ඒ වගේ යුගයක තමයි ඒ වගේ දේශපාලන වාතාවරණයක තුල තමයි අපි මේ ගෙනාපු මේ සිරිසේන මහත්තයා නැවත අපිට පිටුපාලා අපි ඔය සර්පයෝයි කියලා කියන මිනිස්සුත් එක්ක දැන් නැවත ගනුදෙනු කරන්න පටන් අරන් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අපි
නැති දෙයක් තියෙනවා. මේ ගනුදෙනුව ඊටාම භයානක ගනුදෙනුවක් ගරු සභාපතිතුමනි. මේ ගනුදෙනුව ඊටාම භයානක ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව භයානක මෛත්‍රී සිරිසේන මහත්තයාට දෂ්ට කරන හින්දා විතරක් නෙමෙයි. සිරිසේන මහත්තයාට පහර ගහන හින්දා නෙමෙයි. සිරිසේන මහත්තයාට මේ මහ පොළවේ අඩි 6ක වලක් හරන හින්දා නෙමෙයි. අපි මේ ගොඩනගාගත් රට, අපි මේ ආරක්ෂා කරපු ප්‍රජාතන්ත්‍රවාදය, අපි මේ ගොඩනගාගත් සමගිය ඒක නැවත ආපසු හරවන්න ඒ බලවේග උත්සාහ කරනවා. ඒකයි අපි කියන්නේ මේකේ තියෙන භයානකකම. එහෙම නැත්නම් සිරිසේන මහත්තයාට දෂ්ට කරාට අපිට වැඩක් නැහැ. සිරිසේන මහත්තයාට මහ පොළවේ අඩි 6ක් මේ බලක් හැරුවාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක සිරිසේන මහත්තයයි මහින්ද මහත්තයයි බලාගත්ත දෙයක්. ඒක අපිට ගැටලුවක් නැහැ. අපිට ගැටලුව තියෙන්නේ අපි මේ ලබාගත් ජයග්‍රහණ ටික මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීති ආධිපත්‍ය, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය, මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ඕනේ, අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියන ඒ මූලික දේශපාලන ඒ අංගයන් ටික ආපසු හරවන්න ඒ බලවේග ටිකට මෛත්‍රීපාල මහත්තයා ඉඩ දීලා තියෙනවා. ඒකයි අපිට තියෙන මේ ගැටලුව. ඒකයි අපිට තියෙන මේ ගනුදෙනුව. අන්න ඒ ගනුදෙනුව බේරගන්න තමයි අද වෙනකොට අපි මේ රටේ ජනතාව ඒක රාශි කරලා වීදිවලට ගෙනල්ලා අපි සත්‍යාග්‍රහ පවත්තලා උද්ඝෝෂණ පවත්තලා අපි අද කොළඹ නගරයට හෙට අනිද්ද වෙනකොට අපි ලෑස්ති වෙනවා. දහස් ගණන් ජනයා අපි ගේන්න. අද මේ පාර්ලිමේන්තුවේ ලබා දීපු ප්‍රතිඵලය, ඒ ඡන්ද ප්‍රතිඵලය සිරිසේන මහත්තයා පිළිගන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව ගෙනල්ලා සිරිසේන ඉන්න මන්දිරවල් එයාගේ නිල නිවසවල් වට කරන්න සිද්ධ වෙනවයි කියන එක මතක තියාගන්න කියලා කියනවා. ඒ හින්දා අපි කියනවා සිරිසේන මහත්තයාට අද මේ ප්‍රතිඵලය පිළිගන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න, මේ රටේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න. එහෙම පිළිගන්නේ නැත්නම් සිරිසේන මහත්තයාට අබසරණයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරුව චමින්ද විජේසිරි මහත්තයා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
මුලාසුනාඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම විජිත හේරත් ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අද කල්තැබීමේ විවාදයට කාලීනව මාතෘකාවක් හැටියට රටේ වර්තමාන තත්ත්වය, ආර්ථික තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කිරීම තුළ මේ වෙලාවේ මේ මොහොතේ විශේෂයෙන්ම මේ උත්තර ප්‍රදේශ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පැත්තේ පළවෙනි කතාව කරන්න මට අවස්ථාව ලැබීම පිළිබඳ කළු මුණසාර මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩු පක්ෂයේ පැත්ත අද මේ ආණ්ඩු පක්ෂයේ පැත්තේ කණ්ඩායම මේ වෙලාවේ පෞගිය දින වකවානුවතල සිද්ධ කිරීම කරපු ඒ කුමන්ත්‍රණය පරාජය බාර අරගෙන තියෙනවා. නිසා මම විශේෂයෙන් මේ පරාජය බාර ගැනීමත් එක්කම මේ රටේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න කරගෙන ආපු ඒ වැඩපිළිවෙල ඉදිරියට ශක්තිමත්ව ගෙනියන්න කියන පණිවිඩය ජනාධිපතිතුමාට මතක් කරන අවස්ථාවක් කරගන්න මුලාසන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම කෙහෙල්කොලේ සරල බත් කරන ජනාධිපතිතුමනි, මට මතකයි මට මේ ආණ්ඩුව පත් වෙලා මාස දෙකක් ඇතුළතදී මට නැගිච්ච ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ගිය වෙලාවේ ඒ ප්‍රශ්නෙට දීපු පිළිතුර ලැබීමේ දවසේ ඉඳලා මම දැනගත්තා මේ ජනාධිපතිතුමා යන්නේ මොන ගමනකටද කියලා. මුලස්සුනර ගඩු මන්ත්‍රීතුමනි, මේ රටේ 10 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වුණේ මොකකටද? තමන්ට ලැබිලා තිබුණු බලය තවත් දීර්ඝ කාලයකට බලය ලබා ගන්න අවස්ථාවක් සලස්වමු නිසා. නිසා මේ බල ලෝභී තණ්හාවට කෑදල විච්ච ඒ කණ්ඩායම් වලට පෞගිය ජනාධිපතිතුමනි මහමැතිවරණ පණිවිඩය දුන්නා මේ රටේ ජනතාව. ඒ පණිවිඩය මොකක්ද කියන හොඳ ආකාරවම මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්නවා. ඒ දැන දැනත් කුමන්ත්‍රකාරී ලෙසව තමන්ට තමන්ගේ බලය දුර කාලය තවත් වර්ධනය කර ගැනීමේ අදහසින් මේ ගත්ත වැඩපිළිවෙළ තුළ අද රට කොතරද ඇද දාලා තියෙන කියන කාරණේ කියනවා වගේම අපේ මුජිවර මන්ත්‍රීතුමා එතුමාට ලැබෙන සාපේ පිළිබඳව කිව්වා වගේම අපි සමහරක් අපි දේව සාපේ දෙනවා වගේම විවිධ සාපයන් කරනවා. සමහරක් සාප දෙනකොට කර්මුණසනේ මන්ත්‍රීතුමනි මරණට පස්සේ අපි භූමිදානම් කරාට පස්සේ ඒ භූමිදානය කරපේ කොටසට සමහර වෙලාවට සාප කරන නිසා අපි හිතනවා දැන් තියෙන ඒ සාපේව ඉල්ලන්නේ නැතුම් ඒ සාපේ මේ රටේ ජනතාව කරනවට කලින් සාධාරණ තීන්දුවක් ගන්න. එතුමාට පුළුවන් එතුමා කරපු වැරදි සියල්ල නිවැරදි මගට යන්න බහුතරයට ඉඩ දීලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තිය හදන්න. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා බලයක් නැති එහෙම නැත්නම් බලය එහාට ගිය ඒකාධිපති සුරුවේපෙන් ආණ්ඩුව නිර්මාණය කරපු කණ්ඩායම් මේ රටේ අහිංසක ජනතාවගේ දුක ගැන හොයලා යම් දැම් දැන් දේවල් අඩු කරනවා කියන කාරණේ කිව්වා. මම දැක්කා නිල නොවන අග්‍රාමාත්‍යවරයා මේ රටේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ඉන්න ආදායම් උත්පාදනය කරන ඒ කණ්ඩායමගේ ආදායම් බද්දේ නිදහස් කරනවායි කියන කාරණේ ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අපේ පළාතේ කෘෂිකාර්මික ප්‍රදේශය. මම දන්නා ආකාරයට කිසිම ගොවියෙක් ආදායම් බදු ගෙවන තත්ත්වයකට ආදායමක් උපයන්නේ නැහැ ගරු මුලසනේ මන්ත්‍රීතුමනි. හැබැයි අපි දන්නවා පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණයේ මහා භාණ්ඩාගාරන විදියට ඒ කෘෂිකර්මාන්තයේ නිලවෙන ඒ වී අලෙවි කරන මහා භාණ්ඩාගාර තියෙන කණ්ඩායම් විවිධ විශාල ආදායම් උත්පාදන කණ්ඩායම් බැවුන් මේ රටට ආදායම් බදු ගෙවනු ඇති. එනං ඒ ආදායම් බදු නිදාස් කිරීමේ අරමුණින් එක පැත්තකින් මේ ඊනියා ගිවිසුම ගහලා මේ වැරදි ආණ්ඩුවක් නිර්මාණය කරාදෝ කියන සැකේ තියෙනවා. නිසා සැබවින්ම ඩග්ලි සිරිසේන මට නම පොඩ්ඩක් අමතකලා තිබුණේ ගරු මන්ත්‍රීතුමනි එතුමාලා මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ආදායම් බදු රටට ගෙවනවා කියලා හොර ආදායම් බදු හොදන කඩදාසි. හැබැයි ඒක මේ අග්‍රාමාත්‍යවරයා අඩු කරනවා කියලා කියනකොට මට දැනුනේ මට හැඟුණේ මෙන්න මේ කියන කාරණෙත් එක්ක මේ ආණ්ඩුව ගොඩනගන්න නැති කියන විශ්වාසය ගරු මුසනේ මන්ත්‍රීතුමනි. එදත් එමයි ඔවුන් කටයුතු කරේ අදත් ඔවුන් කටයුතු කරන්නේත් එයයි.
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා
ගරු මුලසර මන්ත්‍රීතුමනි ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ උපන්දිනය ඊයේ උදයංග වීරතුංග අර මේ චෝදනාවට ලක් වෙලා ඉන්න හිටපු තානාපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාතියා ඔහු සුබපතල කියනවා මේ මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්න මූලික වුණේ ඩඩ්ලි ඔබයි ඔබට ස්තුතියි ඔබගේ අරලිය සහල් මෝලට ජය වේවා කියලා.
හොඳයි ඊට පස්සේ දැක් එක ස්ථාරණියෝ ගැන නෙමෙයි ගරු මන්ත්‍රීතුමා කතාව කරගෙන
ගරු මන්ත්‍රීතුමනි උපන්දින තෑග්ගක් වගේම දේශපාලන පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ කරා කියන කාරණය මේ රටේම ජනතාව දන්නවා. නිසා පෞගිය කාල වකවානුව තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතිවරු හිටියා ඔවුනේ වැඩපිළිවෙල සඳහා කටයුතු කරේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා වෙලාව පිළිබඳ විශාල ගැටලුවක් තිබුණා ගොඩක් කතිකයන් ඉන්නවා ස්ථාරණියෝග අනුව මතු කරන්න කියලා ඉල්ලා හිටනවා ඔබතුමාගේ පොයින්ට් එක.
මේ ගරු සභාපතිතුමනි මේ සභාව ගෞරවනීය සභාවක් අපි දන්නවා ඊයේ පෙරේදාත් මේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු මේ අසභ්‍ය මේ චිත්‍රපටි බලලා මාධ්‍යවල පළ වුණා. ඒ වගේම අපේ සභාව තුලත් මේ අසභ්‍ය පොතක් මේ කියවනවා ඉඳුනිල් තුෂාර මන්ත්‍රීතුමා ඔබේ අවධානයට මම යොමු කරන්න කැමතියි.
හොඳයි. ගරු මන්ත්‍රීතුමා කතාව කරගෙන යන්න. ගරු ඉඳුනිල් තුෂාර මන්ත්‍රීතුමා ඔබතුමාලා හැම කෙනාට ගරු ඉඳුනිල් තුෂාර මන්ත්‍රීතුමා
අර මම මේ සභාපතිතුමනි නැත්තම් රටට වැරදි මතයක් යනවා. මම මේ සභාවේ කුණුහරුප පොතක් කියවනවා කිව්වොත් මම ඡන්ද ගත්ත අපේ දිස්ත්‍රික්කේ ජනතාව අතර වැරදි මතයක් යනවා රටට. මට කුණුහරුප පොතක් නෙවෙයි මම කියවන්නේ චතුරිකා සිරිසේන මහත්මිය විසින් ලියන ලද මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න ගරු සභාපතිතුමනි ජනාධිපති තාත්තා කියන පොත මට මගේ මිත්‍රයෙක් කිව්වා තමාගේ පියා විසින් දියණිය 41 වාරයක් මේ පොත තුල දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා කිව්වා. මම ඒක තමයි මේ අවස්ථාවේදී විපරම් කරමින්
නිරීක්ෂණය කරන්නේ. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, මම ගරු මන්ත්‍රීතුමාලා ඉල්ලා සිටිනවා සභාවේ ගරුත්වය විශාල වශයෙන් පසුගිය දිනවල කෙලෙසුණා. ඒ නිසා සභාවේ ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කරන්න.
විශේෂයෙන්ම මුලස්සනගර මන්ත්‍රීතුමනි, එවැගේම අපේ අජිත් පේපේරා මන්ත්‍රීතුමා කිව්වා වගේ නිසා මේ සැබවින්ම මේ පාලකයන්ගේ පෞගිය පාලකයන් තුළ අභ්‍යන්තරයේ සංගෙවිලා තියෙන ඒ පාලන යන්ත්‍රණය කෙසේද කියන කාරණේ ඔබතුමා කිව්වා වගේ පෞගිය දිනේ පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරා. ඔවුන්ට අවශ්‍යතාවයේ තියෙන කෙසේ හෝ ඔවුන්ගේ බලය රඳවා ගැනීම කියන කටයුත්, ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය, ඔවුන්ට රටේ නීතිය, ඔවුන්ට රටේ ව්‍යවස්ථාව ඒ කියන කාරණේ ඔවුන්ට අදාළ නැහැ. ඔවුන්ට අවශ්‍යතාවයේ තියෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික සුඛ විවරණය, ඔවුන්ගේ කල්ලිය සහ කල්ලි කණ්ඩායම කොහොමද රැඳෙන්නේ පවතින්නේ කියන අරමුණ පමණයි. ඒසා විශේෂයෙන්ම අපි ගරුකට සලකනවා ගරු කථානායකතුමා ඇතුළු විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ විශාල කැපකිරීමක් කරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. එවිනෙම පෙනී හිටියා අපි දැක්ක පෞගිය දිනේ ඒ පාර්ලිමේන්තුව හිටපු ඒ නිලධාරීන්ට කොහොමද ඔවුන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරේ කියන කාරණේ මහා මෙලෙච්ච විදියට මහා ප්‍රජාතන්ත්‍රවාදයට පහර දීමක් ලක් කරා කියන කාරණේ අපි පැහැදිලිව කියන්න ඕනේ මොනුසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම විශේෂයෙන්ම අපි අද මේ පාර්ලිමේන්තුව තුළ මේ අද නිවැරදි තීන්දුව තීරණය ගන්නට පුළුවන් අවස්ථාව සැලසුනේ විශේෂයෙන්ම අපි ගරු කරන මේ රටේ උත්තරීතර නීතිය පැහැදිලි තීන්දුවක් දුන්නා. පැහැදිලිව කියා සිටියා මේ තීන්දුව තීරණය ගැනීම පිළිබඳව අපි සලකා බලන්න ඕනේ කියන කාරණේ නිසා තමයි අද මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කොතනද, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කළ යුතුද කියන මේ රටට පෙන්වා දෙන්න හැකියාව ලැබුණ මොනුසුනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා අපේ පෞගිය කාලය තුළ අපේ නිවැරදි මගට යා යුතුයි, නිවැරදි තැනට යා යුතුයි කියන කාරණේ පෙන්වා දුන්නා. අපි අදත් කියනවා, අපි හෙටත් කියනවා. ඒ නිසා මේවා නිවැරදි තීන්දුව ගන්න. නිසා මේ රටේ සුදුරාජ අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරලා අපටම ආමේනික විදියට අපේ රට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල 78 ව්‍යවස්ථාවත් එක ගොඩනැගුණා. ඒ 78 ව්‍යවස්ථාවෙන් පස්සේ අවස්ථා ගණනාවක ව්‍යවස්ථා සංශෝධනය හැර 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත්ව ගොඩනැගුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි. ඔබතුමාට මතක ඇති, ඔබතුමාට අද අමතකනම් අපි මතක් කරලා දෙන්න කරුණු කාරණා කීපයක් අපේ ගරු මන්ත්‍රීවරු මතක් කරා. ඔබතුමා එදා එළියට බැහැලා ඇවිල්ලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්වරයා හැටියට එදා ඒ පාලනයේ සහ පාලනයේ තිබුණු ඒ වැඩපිළිවෙල නිවැරදි කරනවා කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් අද තමුන්නාන්සේ අත්වැල් බැඳ ඒ එකර දිගේ කන්න නැවත යාපකන්න යන්නේ ඒ පරණ අඳුරු වේගය මේ රටට උදා කරලා දෙන්නද කියන කාරණේ අපිට ප්‍රශ්නයක් හැටියට අපි අහනවා. ඒ නිසා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාලාගේ අනුර කුමාර ඉසහානාග මැතිතුමා විශේෂයෙන්ම පැහැදිලිව පක්ෂ විපක්ෂ සියලු දෙනාටම පැහැදිලිව ඇඟිලි දික් කරලා අපි ගත්ත වැරදි තීන්දුව මොනවාද කියන කාරණේ පැහැදිලි කර දුන්නා. නිසා පසුපෙලේ මන්ත්‍රීවරයා හැටියට, රටට ආදරය කරන මන්ත්‍රීවරයා හැටියට, අපි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න කටයුතු කරන මන්ත්‍රීවරයා හැටියට අපි ඉල්ලීමක් කරනවා අපේ පක්ෂය තුළ ඉන්න අපේ නායක කාරක ආදීන්ගේ මේ කියන කාරණාවලින් මුදවලා අපි පෙනී හිටියේ තමුන්නාන්සලා ආරක්ෂා කරේ, පක්ෂය ආරක්ෂා කරේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරන නිසා අපි ඉල්ලීමක් කරන තරුණ මන්ත්‍රීවරු හැටියට ඒ කියන කාරණේ ඉදිරි පාලන ක්‍රමයේදී තුළ මේ රට ජනක කරලා දෙන්න, අපේ අනාගතයට උරුම කරලා දෙන්න, අපේ දරුවට උරුම කරලා දෙන්න. මොකද අපි මුදලට කිසිසේත්ම අපේ ආත්ම ගරුත්වය, අපේ පක්ෂය, අපේ ජනතා මතය පාවා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක අදත් හෙටත් ඉදිරියටත් අපි කරනවා කියන කාරණේ මේ වෙලාවේ ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන මුලසනේ මන්ත්‍රීතුමනි. ඒ වගේම දීර්ඝ කතාවක් කරන්න අවස්ථාවක් කරගන්නේ නැහැ. තවත් කතිකයන් ඉන්න නිසා මේ වෙලාවේ අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නේ අවසාන වශයෙන්ම දැන් කාලේ හරි තීන්දුව ගන්න, දැන් තේරෙන්න අමබල් රේණුවක වැරද්දක් සිද්ධ වෙලා නැහැ කියන කාරණේ පැහැදිලිව පේනලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ නිසා ජනාධිපතිතුමනි ඔබතුමාට තියෙන්නේ අදරා වෙනකොට නැවත පාර්ලිමේන්තුව තුළ බහුතර බලයේ තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා රක්‍රාමාත්‍ය දුර දෙන්න, අමාත්‍ය මණ්ඩල ටික දෙන්න, වැරදි තියෙනවා නම් කතා කරලා තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන්, නිවැරදි දෙන්න ගන්න පුළුවන් අය හැකියාව විධායක ජනාධිපතිතුමා සතුව කාරණේ තියෙනවා කියන කාරණේ මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම පිණිස
ඔබතුමාට ස්තුතියි. ගරු හේෂා විතානගේ මැතිතුමා විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අපේ ගරු මන්ත්‍රීතුමා ගෙනාපු මේ කල්තැබීමේ යෝජනාවට අදහස් දක්වන අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම හිතනවා අද ගොඩක් කරුණු කාරණා කියවෙච්ච වෙලාවේ අපි විශ්වාස කරනවා අපේ මාතෘභූමිය ඉතා අනතුරුදායක තත්ත්වයක තියෙන වෙලාවක්, මේ රටේ ජනතාව විතරක් නෙමෙයි අපේ රටේ මේ තියෙන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කතාවට ලක් වෙන වෙලාවක්, මේ රටට මොකක්ද මේ උනේ කියලා අපේ ජාතියේ සියලු දෙනා දේශප්‍රේමී සියලු දෙනා කතා කරන වෙලාවක මම හිතනවා උත්තරීතර පාර්ලිමේන්තුව තුල මෙවැනි අවස්ථාවක් නිර්මාණය කර දීමට ජනතා විමුක්ති පෙරමුණ ගත්ත ඒ ප්‍රයත්නය වෙනුවෙන් අපි මුලින්ම ස්තුති කරන්න ඕන. මම හිතන්නේ මේ අපි කවදාවත් කවරදාකවත් ඉතිහාසයේ දැකලත් නැහැ. අපි අපේක්ෂා කරපු නැති තත්වයක් අද මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි අපි අද මේ ඇති වෙලා තියෙන තත්වයේ ප්‍රධාන පාර්ශව කරුවා විදියට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශාල චෝදනාවන් රාශියකට ලක් වෙලා තියෙනවා. එතුමාට ඒ තියෙන චෝදනාවන් පසෙකලා මම පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට මට ලොකු කනගාටුවක් තියෙනවා. එතුමාගේ දේශපාලන භාවිතාව ගැන හොයලා බැලුවම එතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වසර ගණනාවක් නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් විදියට ඉතිහාසය ගැන හොයලා බැලුවම එතුමා මේ රටේ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන මේ තුනේ තියෙන සම්බන්ධතාවය මේ තුනේ තියෙන වගකීම් මොකක්ද කියන එක මේ තුනේ ක්‍රියාත්මක වෙන්න ඕන මොන විදියටද කියන එක පිළිබඳව අබමල් රේණුකවත් අවබෝධයක් නැති දේශපාලනඥයෙක් කියන කද මේ රටට රෝකෙට ඔප්පු කරලා තියෙනවා. මම හිතන්නේ අපේ රටේ මේ වර්තමාන තත්ත්වයට වැඩි ලොකු විහිළුවක් විධායකයේ ඉන්න කෙනා ව්‍යවස්ථාදායකයේ තියෙන ඒ අවස්ථාවන් ටික මොකක්ද කියලා එවැගේම අධිකරණයේ තියෙන බලය මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් නැති වුණාම එමුණත් ඒ ගැන වැටහීමක් නැත්නම් ඒකට උපදෙස් දෙන්න පුළුවන් සුදුස්ස තමන්ගාව නැත්නම් රටේ ජනතාවට කියන්නේ අර උදේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියපු කාරණාව තමයි මතක් වෙන්නේ. එක්කෝ එතුමාට පිස්සු නැත්නම් මේ රටක් මිලියන 21ක් වෙන 21කට වැඩි ජනතාවක් අගාධයට දාලා මේ රටේ සම්පූර්ණ රාජ්‍ය ආන්ත්‍රණය විනාශයට පත් වෙලා අද නැතර වෙලා පෞද්ගලික අංශයේ විනාශයට පත් වෙලා ආර්ථිකය අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න වෙලාවේ නැවත ඒක අන්ත අසරණ තත්ත්වයට බිඳ දාලා යට දාලා පාගල දාලා අද වෙනකන් උත්තරයක් හොයන්න දැන් මාසෙකට ආසන්න කාලයක් වෙනවා. ඒ නිසා අපි කියනවා මේ ව්‍යවස්ථාදායකයේ බලය මොකක්ද කියන එක ජනාධිපතිතුමාට තේරෙන්නේ නැහැ වගේම හිටපු ජනාධිපතිවරයෙක් විදියට අද මේ හොරාගමැතිවරයෙක් කියලා ලේබලයක් ගහගෙන මේ රටේ විහිළුවක් වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයර මේක තේරෙන්නෙත් නැහැ. එක්කෝ තේරිලා නොතේරෙනෝ වගේ ඉන්නවා. දැන් සභානායක කියලා ඊනියා කියන සභානායකතුමාට මේ තියෙන ස්ථාවර නියෝග මොනවද කියලා දන්නේ නැහැ. සා මේ මොකවත් නොදන්න කම නෙමෙයි. මේ මෙතන වෙලා තියෙන මේ රටේ ජනතාව දන්න ඕන දැනගන්න ඕන කාරණාව තමයි රටේ විධායකයට එදා පොරොන්දුනේ මේ රටේ ජනතාවට සපත කරේ එදා එක්සත් ජාතික පක්ෂයේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද ටික අරගෙන මේ රටේ ජනාධිපතිවරයා බවට මේ සිරිසේන මහත්තයා පත් කරන්න මේ රටේ ජනතාව ඉස්සරහට ආවේ රාජපක්ෂ ජනාධිපතිවරයා එදා මේ රටට දීලා තිබු බීතිය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාලා මෙරටේ රාජ්‍ය යාන්ත්‍රණය තනිකර හිර කරලා නිලධාරීන්ට තමන්ගේ රැකියාව නිදාසය කරන්න බැරි වටපිටාව නිර්මාණය කළ දිවිච්ච ඒ පීඩනය තමයි 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව පිට කළ සිරිසේන මැතිතුමාට මේ අවස්ථාව අරගෙන දුන්නේ. එතුමා එදා කිව්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන් මේ රටේ නැවත රට ආර්ථික වශයෙන් අගාධයට පත්වන ආණ්ඩු බිහි නොවෙන්න අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන් අධිකරණයට වග කියන ජනාධිපතිවරයෙක් කදන් මේ කියපු කාරණා විශාල ප්‍රමාණයක් නිසා ජනතාව කෙරේ විශාල බලාපොරොත්තු හදාගත්තා. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? අද මේක මොන්ටිසෝරි දරුවෙක් නැද මේ ව්‍යවස්ථාව ගැන සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා 19 වෙනි ව්‍යවස්ථාව ගෙනහල්ලා මේ පාර්ලිමේන්තුව ඉඳගෙන මෛත්‍රීපාල සිරිසේන ජනපත්තුමා ඉතා උජාරුවෙන් කිව්වා මට තියෙන බලය මම මේ ව්‍යවස්ථාදායකට දුන්න මේ රටේ මගේ බලය මං අඩු කරගත්ත කියලා. තාද එතුමම පහුගිය 9 වෙනිදා තා 8 වෙනිදා රෑ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තුලින් මේ ලෝකයට කියාපානම
අර ඉස්සෙල්ල හිටපු විධායක ජන 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනකන් තිබිච්ච බලයට වඩා බලයක් එතුමට ආරෝපණය කරගන්න පුළුවන් කියන කාරණාව මේ රටට ඔප්පු කරන්න සූදානම් කරා. අපි මේ වෙලාවේ හිසනම ආචාර කරනවා මේ රටේ ජනතාවට විශ්වාසයක් තබන්න, මේ රටේ ජනතාවට පිහිටක් වෙන්න, මේ රටේ ජනතාවට තිබිච්ච එකම අවස්ථාව වෙච්ච අධිකරණයේදී ඒ ලබා දීපු තීන්දුව තුල තමයි අද ජනතාව ජීවත් වෙන්නේ. සා අපි හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනපත්තුමා මේ මාතෘභූමියට කරපු වැරැද්ද මේ ඉතිහාසයේ වැරදි කරපු නායකයෝ ඕන තරම් හිටියා. මේ ඉතිහාසයේ මේ රටට වින කරපු නායකයෝ ඕන තරම් හිටියා. ඔවුන් සමහර විට මේ රටට කරපු ඒ විනය වැරැද්දට වඩා මහා විශාල අපරාධයක් අද ඔබතුමා මේ වෙනකොට මේ රටට කළ ඉවරයි. අද මේ රටේ සංචාරක ශේත්‍රය විනාශ කළ දැම්ම මහා විශාල ආර්ථික මාර්ගයක් මේ රට ගොඩ එන්න තිබිච්ච එක අවස්ථාවක් නැති කරලා දාලා දැන් ඔබතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ මොකක්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඔබතුමාට ආපු සියලු දේවල් අමතක වුණා. ඔබතුමාට කාලය අවසන් වෙනවා කියන කාරණා මතක් කරනකොට ඔබතුමා බැලුවා මොන ගොඩෙන් ගිහිල්ලාද ලබන සැරේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කියලා. නිසා ඔබතුමාගේ එක කාලකන්ණී හීනයක් නිසා ඔබතුමාගේ එක පාදයට තීන්දුවක් නිසා අද මුළු මහත් ජාතියක් දුක් විඳිනවා කියන එක මේ රටේ ජනතාව හදවතින් හැම වෙලාවෙම දුක් විඳිනවා කියන එක මතක් කරලා දෙන්න කැමතියි. නිසා අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ කියන මේ රටේ හිටපු ඒ යුද්ධය අවසන් කරන්න නායකත්වය දීපු නායකයාට දේශපාලන ભેදකින් තුරව ලොකු ගෞරවයක් තිබුණා. ඔබතුමත් මේ කැදැල්ලට එකතු වෙලා ඔබතුමත් මේ කුමන්ත්‍රණයට හරස් එකතු වෙලා ඔබතුමත් මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක් වෙලා මේ රටට ද්‍රෝහි වුණේ ඇයි කියන එක මේ රටේ මිනිස්සු දන්නෝ. ඔබතුමාට පහුගිය කාල සීමාව තුළ මහා විශාල චෝදනා තිබුණා. ඔබතුමාගේ කණ්ඩායමට මහා විශාල චෝදනා තිබුණා. අර උදේ කිව්ව වගේ නඩු විශාල ප්‍රමාණයකට මූණ දෙන්න දිනමකමානු වෙම් වෙලා තිබුණා. ඔබතුමත් බල බල හිටියේ කොයි වෙලාවද මේකට ඔළුව ගහ ගන්න පුළුවන් රිංග ගන්න පුළුවන් ඒ අවස්ථාව උදා වුණා. හැබැයි අද අපි කියනවා ඔබ එකතු වෙලා ඒ බලාපොරොත්තු වෙච්ච හීනය සැබෑ කරගන්න උත්සාහ කරගෙන හිටියා. හිතාගෙන හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයා බෑග් එක අරන් පහු වෙනද 27 වෙනද කියලා. එහෙම යනවා මේක සාධාරණ විදිහට වුණා නම්, එහෙම යනවා මේ වගේ කුමන්ත්‍රණයක් නොකර නම්, එහෙම යනවා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා නම් අද අපි සතුටු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මේ රටේ දේශප්‍රේමීන් විදියට හිටගන්න සෑම කඳවුරක්ම මේ එක තැනකට එකතු වෙලා තියෙන හේතුව තමයි ඔබතුමාලගෙන ආපු මේ කුමන්ත්‍රණකාරී පාදර දේශපාලන තීන්දුව කියන එක මේ වෙලාව මතක් කරනවා. එෂා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ පහුගිය දිනවල මොකද වුනේ? මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි ව්‍යවස්ථා දායකය ආරක්ෂා කරනවා කියලා ඉවර වෙලා දියුරලා එන මන්ත්‍රීවරු 225 එදා මොකද වුනේ මෙතන? ඒ මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාදායක කියන මේ නැත්නම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තමන්ගේ වගකීම් මොකක්ද කියන අමතක වුණා. කතානායකවරයා තනිකර අර ගමේ පොලේ ඉන්න මිනිහෙක් ගානට දාලිවිලා කතා කරන්න ගත්තා. නියෝජ්‍ය කතානායකවරයාට එහෙම කතා කරන්න ගත්තා. මේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ සත්තු වගේ. හැබැයි රටේ ජනතාව මේ ඔක්කොම බලාගෙන ඉන්නේ. රටේ ජනතාව මේ ඔක්කොටම දෙන්න ඕන ඒ පිළිතුර දෙන්න අවස්ථාවක් එනකම් බලන් ඉන්න කියන එක අපි දන්නවා. සාපි කියනවා මේ උත්තරීතර ආයතනයේ නියෝජනය කරන්න ඕන. අඩුම තරමේ අපි කියන්නේ මේක අර මේ දවස්වල සමාජ ජාලා වෙබ් අඩවිවල යන වගේ අධ්‍යාපන මට්ටම තිබුණාට මේක වැඩක් නැහැ කියන එකත් අපි එදා දැක්කා. බුද්ධි මට්ටම ඉහළ තියෙන මිනිස්සු එන්න ඕන. දැන් මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන් වුණාම තමයි අර අපේ රාජ්‍ය නිලධාරීන්ට අර වගේ අඩත්තේට්ටකම් කරේ පොලිස් නිලධාරීන්ට. කසිප්පු කාර්යෝ විදිහට හිටු මිනිස්සු කුඩුකාරයෝ විදිහට හිටු මිනිස්සු එතනෝල් කාර්යෝ විදිහට ජාවානම් කරපු මිනිස්සුන්ට පොලිසියෙන් පහුගිය කාලේ දඬුවම් ලැබුණා. පොලිසියෙන් ගිහලා කූඩුවල ඉන්නුණා. ඒ පොලිසියෙන් දාන පාට් එක විඳගන්න වෙච්ච උන් පොලිස් යුනිෆෝම් එකට හරි පොලිස් යුනිෆෝම් එක ඇලර්ජි කේක තමයි අද යුනිෆෝම් එකෙන් අල්ලගෙන ගහන්න ගත්තේ. නිසා අපි
කසිප්පු කාර්යෝන්ට ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
කුඩුකාරයෝන්ට එන්න පුළුවන් තැනක් නොවිය යුතුයි මේ ස්ථානේ. මේක සුද්ධ වූ මේ රටේ ජනතාවට ආදරය කරන රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නිර්මාණය වෙන පිළිතුරක් හොයාගන්න පුළුවන් නීති හදන තැන බවට ව්‍යවස්ථාදායකය පත් විය යුතුයි. සා මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන එක දන්නේ නැති නායකයෙක්ගේ සරණ යන රටක මේ මොහොතේ ජීවත් වෙන්න ලැබීම අවාසනාවක් කියලා අපි හිතන සභාපතිතුමනි. ඒ නිසා මේ අවාසනාවන්තත්වයේ මේ රට ගොඩගන්න තව කල් නොයවා මේ විනෙන් තීන්දුවක් ගන්න අපි කියන සිරිසේන ජනාධිපතිවරයාගේ ඇස් ඇරිය යුතුයි. එසේ නොවන්නට මේ රටේ ජාතිය අනාගතය වෙනුවෙන් මෙරට අයින්සක දුවාදරුවගේ අනාගතය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමෝ තව දුරටත් මේක ඇදෑද ඉඳලා මේ රට තව දුරටත් මේ තියෙන තත්ත්වය යටට දාන්න උත්සාහ කරනවා නම් මං හිතනවා දේශපාලන චුදිර අපිට මීට වඩා තීන්දුව తీරන ගන්න වෙයි. එතෙන්ට නොවේවා මේ රටේ මිනිස්සු ඔබතුමාව එළියට ඇදලා දානකන් ඉන්නේ නැතුව මේ රටේ ජාතියට අඩුමතරමේ අබමල් රේණුකාරී ආදරයක් තියෙනවා නම් අද මේ මොහොත පාවිච්චි කළා මේ කරපු වැරද්ද යම් තාක් දුරට නිවැරදි කරගන්න කටයුතු කරන්න කියන ආයාචනාව පසුබිම් මන්ත්‍රීවරයෙක් විදියට කරමින් නැවත ඉතිහාසයේ දිනක මේ වගේ පාර්ලිමේන්තුවක තිරිසන්නු ටිකක් එක්ක පාර්ලිමේන්තුව වෙන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි වචන කීපයක් අවසන් කරනවා.